திருவான் சரணாயி.
திருவான் சரணாயி ரவி மகாத்மியா, ඔබතුමාවත් අපි තාම ගෞරවයෙන් පිළිගන්නවා. එහෙමනම් ඔබතුමාට ආරාධනා කරනවා මේ ධර්ම සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්න කියලා. තෙරුවන් සරණයි.
ඔව්, තෙරුවන් සරණයි. කාට හරි මනා හරි අහන්න දෙයක් තියෙනවද සාකච්ඡාව සඳහා?
මහත්මයා, ද්විතීය සුප්පටි විද්‍යා කියන කරුණ ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද තෙරුවන් සරණයි?
තෙරුවන් සරණයි, මම ඇත්තටම මං වචන ගැන දන්නේ නැහැ. ඒවත් අපිටින් අහගන්න වචන ගැන ප්‍රශ්නයක් තියෙනවා. මම කතා කරන්නේ සාමාන්‍යයෙන් අපිට ප්‍රායෝගිකව යම්කිසි දහම පැත්තෙන් ගැටලු තියෙනවා නම් තමයි. මට කළා, මට පාළි දැනුමක් නැහැ. සමාන ඒකම් තරම ඒක මගේ ඉතින් සාමාන්‍ය අදහස නම් අපි සිත්‍ය නිවැරදි වෙන්න ඕන දහමට අනුව, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහමට අනුව අපි මේ දහම හොයන විදිහ නිවැරදි වෙන්න ඕන. දැන් එතනට ඉතින් ප්ලේසේ නෑ. මොකද අපිට හිතන විදිහට මේක හරි මේක හරි කියලා ඒ ගැළපෙන විදිහටමනේ තේරුම් ගන්න හදන්නේ. එහෙම නැතුව අර දහම වැටහෙන්න වැටහෙන්න අපි හිතන් හිතිය ඇති වැරදි. මේ බුදු කෙනෙක් දේශනා කරන්න මෙන්න මේ වගේ තමයි. දැන් මේ ලෝකෙට ආයිති විදිහ නෙමෙයි, ලෝකෝත්තර දහමක් කියන පැත්ත යම් කිසි ආකාරයකට වැටහීම එක්ක පේනවා. අර කලින් තිබුණේ දෘෂ්ටිවල වැරදි කමක් මේ අවබෝධ වීමත් එක්කම තමයි ඒක පේන්නේ. ඉතින් අපිට දැනට මම හිතන්නේ ඒක බලන්න තියෙන්නේ අර දහමට ගලපලා බලන්න කියපු තැනින් තමයි. චතුරාර්ය සත්‍යයට ගලපෙනවද, පටිච්චසමුප්පාදයට ගලපෙනවද, මේ එක එක දහම් කරුණුවලට මේ තේරුම් ගත්ත විදිහ ගලපෙනවද කියන තැනින් හොයනකොට අපිට අඩුපාඩු තියෙනවා නම් මම හිතන්නේ දකින්න පුළුවන් වෙනවා කියලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඒක එහෙම වෙන්න ඕන වෙත් කියලා හැමද ඒකෙන් යන්තම් වැටහෙනවා. මොකද කෙනෙක් ධර්ම සාකච්ඡාවකදී කතා කළා, ඌ දැන් මේහෙනම් අපිට මේ වේගන යන්නේ ද්විතිය සුප්පටි විද්‍යාව කියන එක. ඒ හින්දායි මම මේ ප්‍රශ්නේ කරන්නේ. තෙරුවන් සරණයි.
රවි මහත්මයා, මේ කාටවත් ප්‍රශ්නයක් නැත්නම් මට හිතෙනවා මෙහෙම අහන්න. දැන් අපි අරමුණක් වෙනකොට අපි ඒක මේ සමුදය ධර්මානුපස්සී වීමේදී අපි අරමුණ ගැන ඒක සමුදය හොයනකෙන යනකොට අපිට ඒක මේ අනිත්‍යතාවය වැටහෙන හැටි පොඩ්ඩක් ඒ ගැන පොඩි විස්තරයක් කතා කරමුද රවි මහත්මයා? ඒ කියන්නේ අපිට කොහොමද ඒකෙන් අපි අනිත්‍යතාවය අපි දකින්නේ කියන එක
කොටස් කතා කරොත්. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. අනිත්‍යතාවේ අරමුණක් ගැන අපි විදර්ශනා කරනකොට, එහෙම නැත්නම් සමුදය ධම්මානුපස්සී වෙනකොට අනිත්‍යතාවය. ඒකත් අපි අනිත්‍ය යන බලනකොට දැන් බුදුරජාණන් වහන්සේ අනිත්‍ය සංඥාව වඩන්න කියනවා. භාෂා බහුලී කතා. අනිත්‍ය කියන එක වඩන්න පුළුවන් ඒ ගැන දකින කෙනාටයි කියලා දේශනා කරලා තියෙනවා. ඒ දන්න දකින කෙනා කියනකොට අපි දන්නවා විතරක් සූත්‍ර විශේෂයෙන් අනිත්‍ය සංඥා සූත්‍රය වගේ වයිදි පංචපාදානස්කන්ධයේ තේකේව ගැන කරුණු තුනක් බලන්න කියලා කියනවා. උදාහරණයක් විදිහට රූපය ගත්තොත්, රූපය මොකද්ද, ඒ රූපය හටගස්සේ කොහොමද, ඒ රූපය නිරෝධ වෙන්නේ සත්සංගමය මොකද්ද කියන කරුණු තුන. ඉති රූපා, ඉති රූපස් සමුදය, ඉති රූපස් අත්ථගමෝ කියලා. අනිත්‍ය තේරුම් ගන්නවා කියන්නේ ඔන්නයි කරුණ තුන තේරුම් ගන්නවා. ඒක අපිට අපි අනිත්‍ය කියලා හිතාගෙන ඉන්න දෙයක් තේරුම් ගැනීම. ඉතින් ඒ කරුණ තුනේ තියනවා දැන් ඒ අරමුණක් ගත්තහම මෙන්න මේකයි අරමුණ. මෙන්න මේ නිසයි ඔය අරමුණ ඉපදුනේ. ඒකට එහෙම මේ නිසයි ඉපදුනේ නැත්නම් හටගත්තේ කියන්න නම් අනිවාර්යෙන් සමුදේ හොයා ගන්න ඕනේ. ඒ අරමුණේ සමුදේ දැක්ක කෙනාට තමයි මේ සමුදේ නිසයි මේ ඵලය කියන ධර්මතාවය කියන්න පුළුවන්. ඒකට මේ සමුදේ නිසා මේ ඵලය නම් මේ සමුදේ ඉපදුනේ නැත්නම් එහෙම ඵලයක් අත ගන්න විදිහක් නැහැ කියන ධර්මතාවය. මේ අත්සංගමේ එහෙම නැත්නම් ඒක පටිච්ච සමුප්පන්න ස්වභාවය කියන එක. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. නැතව එතන විදිහ තමයි දැන් අපි අනිත්‍ය ස්වභාවය දැක්කා කිව්වත් පටිච්ච සමුප්පන්න ස්වභාවය දැක්කා කිව්වත් චතුරාර්ය සත්‍ය දැක්කා කිව්වත් මේ මොන වචනෙන් කිව්වත් දකින්නේ අවබෝධ වෙන්නේ එකම ධර්මතාවය. يعني මේ සමුදය කියනකොට ඵලය තියෙනවා. සමුදය නැත්නම් ඵලය ගැන කතා කරන්න බැහැ. මොකද හටගෙන නැහැ. එක දිගානේ. ඒ නූපදීන මත්තම තමයි නිරෝධය. මනස අපි මේ සාක්ෂාත් වෙන්න ඕන මත්තම නිරෝධය. ඒ අපි ඉන්නේ නිරෝධෙ නිවේ හින්දා මේ අනිත්‍ය සංඥාව වැඩිම තුල නිරෝධය දකින්න පුළුවන් වෙනවා. ඒක නිරෝධය දකින්නවා කියන්නේ ප්‍රඥාවට ගෝචර දෙයක්. ඒ නිරෝධය ගැන අවබෝධයක් ඉන්නකොට තමයි මේක බද්ධ පුත්තම දුකයි කියන නුවණ එන්නේ. ඒ කියන්නේ ඔත් මේ සංඛාර දුක්ඛය කියන එක තේරුම් යන්නේ මේ නූපදින පැත්ත දැක්කොත්. අපි නූපදින පැත්ත දැක්කේ නැත්නම් අර උපද්දපු එක දුකයි කියන අදහසක් එහෙම ගියන්නේ නැහැ කියලා මට හිතෙනවා දැන්. නූපදීමට සාපේක්ෂව නූපදීම කියන නැත්නම් නිරෝධය මේ ඥානය තමයි දුක්ඛේ ඥානං තියෙන. ඒ දුක්ඛේ ඥානං තියෙනකොට සමුදේ ඥානං තියෙනවා, නිරෝධේ ඥානං තියෙනවා. ඒ ඥාන තුන තියෙනවා කියන්නේ අනිවාර්යෙන් මග්ගේ ඥානං තියෙනවා. ඒක මෙන්න මේ සතර ඥානය එන වෙද පිළිවිල. ඒ ඥාන හතරට මේ සම්මාදිට්ඨිය කියන්නේ. මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න උදව් වෙනවා අරමුණක අනිත්‍ය සංඥාව වඩන එක. ඒ අනිත්‍ය කියන එක තව පැත්තකින් ගත්තොත් අපි ඉන්නේ නිට්ඨ සංඥාවේ. නිට්ඨ සංඥාව කියනකොට ගන්න එපා මේ තියන ගතිය කියලා. සමහරෙක ඒ ක්ෂණයට පිහිටන ගතිය වෙන්න පුළුවන්. සමහරෙක හිතනවා අපි මේක තියෙනව නැතිනව දැක්කා එහෙනම් අනිත්‍ය දැක්කා කියලා. ඒ කියන්නේ තියෙනව නැතිනව දැක්ම නෙවෙයි මේ කියන්නේ. මොකද තියෙනව නැති වෙනවා වුණත් ඒ ඇති වුණ ප්‍රත්‍යය ගත්තොත් එතන අනිත්‍ය නෙවෙයි. එතකොට හත අරන් හතගත්තා කියන්නේ දුක ප්‍රකට. තියෙනව නැතිනව දෙනොත් දුක ඇති වුණා කියලා. දුක ඇති වුණා කියලා. දුක ඇති වුණා නැති වුණා කියලා. හැම තිස්සම ඉතින් දුකක් තියෙනවා. ඒක දුකෙන් ඈතර වීම නෙවෙයි. එතන ඇතිවීම නැතිවීම නෙවෙයි මේ කියන්නේ. ඊට වඩා වෙනස් දෙයක් අනිත්‍ය කියලා කියන්නේ. තනිකව ඇතිවීම නැතිවීම නෙවෙයි. ඒක පැහැදිලිව තේරුම් ගන්න ඕන. ඊට වඩා වෙනස් මේ පටිච්ච සමුප්පන්න බව කියන්නේ. පටිච්ච සමුප්පන්න බව කියද්දී ජාති දෙකක් ගැන කතා කරනවා, සමුදයයි ඵලයයි. මේ දෙකේ උනාට දැන් දෙකක තියෙන ජාති දෙකක් නෙවෙයි. එකකින් එකක් දැන් කරන්න පුළුවන් දෙකකුත් නෙවෙයි. මේ ඇති කල්හි මේ වෙයි කියන ධර්මතාවයට යටත් වුණ සිද්ධියක් මේ සමුදයයි ඵලයයි කියන එක. ඒතර ඕනම අරමුණක තීරුම් ගන්න පුළුවන් නම් මේ ඇතිකල්හි මෙරේ කියන ධර්මතාවයෙන් අක්ෂමසේ ඉඳන්. ඒ ධර්මතාවයේ සමුදය අනිවාර්යෙන් Taman තුලින් වෙන්නත් ඕන. අනිත් එක අපිට සමුදය බලාගෙන යන්න පුළුවන් වෙනවා අවිද්‍යාව දක්වා. يعني අවිද්‍යාව සමුදයෙන්මයි කියන මට්ටමට. පෙරවන් සරණයි.
එතන මේ මහත්මයා අදහස් කරන්නේ දැන් අද ස්වාමීන් වහන්සේ දේශනාත් සම්බන්ධෙනුත් මේ සත්තාන සූත්‍ර වාග්ය ආදී දත් සලකා බලනකොට අනිත්‍යයි කියලා දකින්න ඕනේ රුප්පණය කියන කාරණාවේ හඳුනා ගැනීම කියන කාරණාවේ විඳීම කියන කාරණාවේ ඒ කියන්නේ ක්‍රියාවක් ලෙස ජන සිද්ධාන්තය තුල ඒ සිද්ධාන්තයේ තමයි අනිත්‍යයි කියලා දකින්න ඕනේ. එතකොට ඒකට පටිසම්පාදය මේ ඇතිකල්හි මේ වේ කියලා දැකගෙන යනකොට තමයි අර මේ හටගත්ත ඵලය රුප්පණය කියන ඵලය උපාදානෙන් ඒ වගේ අවිද්‍යාව මුල් කාරණාව කරගෙන හටගත්තා කියනකොට ඒක ස්ථිර නැති දෙයක් බුරු පදනමක් මත තියෙන දෙයක් වගේ දකින්නකොට අවබෝධ වෙනකොට තමයි මේක සකස් වෙච්ච දෙයක් ඒක තමයි සංඛාර දුක්ඛය. එහෙනම් එතන මම යෙදීම සුදුසු නැති බව කෙනෙකුට නිකම්ම පිහිටා සිටිනා වගේ කාරණාවක් කියනවනේ. දැන් අපි ඉන්නේ මමත් බම්ම කියන කාරණාව නිත්‍ය සැපයි කියන අරගෙන ඉඳ අපිට ඒක කොහොමත්ම පේන්නේ නැහැ වැටෙන්නේ නැහැ. එහෙම නේද මත්තා?
ආ එතන අපි දැන් එක වචන වලින් කියන්න ගියාම ඒක අදහස් වෙනවා. දැන් මේ අනිත්‍ය කියන ධර්මතාවයේදී මේ මූලිකව මෙන්න මේ කරුණු තුනක් දකින්නවා කියන එක. දැන් යම් කිසි අරමුණක් ගත්තොත් මෙන්න මේකයි අරමුණ. මේ අරමුණ හටගත්තේ මෙන්න මේ සමුදය නිසායි. කියලා නිගාරේ මේ සමුදය හොයාගන්න ඕනේ. දැන් අපි සරල කිව්වොත් මතක් කර හේතුවක් නැත්නම් ප්‍රත්‍යක් මෙන්න මේ නිකාමයි නෑ කියන ධර්මතාවය. මේ සමුදය සම්මානුප්‍රත්‍ය කියන එක හරියටක සමුදය නිසයි නේ. මේ සමුදයේ යෙදුනේ නැත්නම් මෙහෙම දෙයක් ගැන කතා කරන්න හන්තේ. මොකද? හටගන්නේ නැහැ කියන ධර්මතාවය. එතකොට ওই ධර්මතාවය කියනකොට ඔය කියන හැම දෙයක්ම මේ අදහස තුල තියෙනවා. ඒ කියන්නේ පටිච්ච සමුප්පන්න කිව්වත් කතා කරන්නේ කතාවම. අනිත්‍ය කියලා කතා කළත් කතා කරන්නේ ඒ කතාවම. චතුරාර්ය සත්‍ය කියලා කතා කළත් කතා කරන්නේ ඒ කතාවම. අපි සතර සතිපට්ඨාන කියලා කතා කළා. ඕකමයි. සම්මා දිට්ඨිය කිව්වොත් ඒත් ඒකමයි එකක්වත්. අර වෙන් කරලා ගන්න පුළුවන් ඒවා කියලා ඉතින් මට හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට වෙන වෙන පැති තමයි දැන් සම්මාදිට්ඨිය කියවහම සම්මාදිට්ඨි සූත්‍රයත් 16 ආකාරයක් තියෙනවා. ඒ 16 ආකාරෙම එකම සිද්ධිය තමයි ගෝචර වෙන පැති කියලා. එහෙනම් කතා කරන්න පුළුවන් මේක වේදනාව පැත්තෙන්. වේදනාව මේකයි, වේදනා සමුදය මේකයි, නැත්නම් වේදනා හටගත්තේ මොකමයි. මේක හට නොගන්නේ එන්නම හිමයි. මේ සමුදය නැත්නම් හට ගන්න බැහැ. කියන තැනින් එයා ඒක විස්තර කරන්න පුළුවන්. තව කෙනෙක් ඕක සමහර විට මේ සලායතනේ අරන් විස්තර කරා. මේ ආයතනේ කියන්නේ මේකයි, මේ ආයතනේ හටගත්තේ මොකමයි, ආයතනේ හට නොගන්නේ නැහැ. මේ දෙපැත්තකින් විස්තර කළාත් බලන්නේ එකම කරුණ විස්තර කරන්නේ විස්තර කරන විදිහ වෙනස්. මොකද ඒක කියන කෙනාට හරි අහන කෙනාට හරි ගෝචර වෙන මට්ටමකින් තමයි මේ ධර්මතාවය විස්තර කරන්නේ. එහෙනම් ධර්මතාවය කියන්නේ ප්‍රසන්න අර වචන ගොඩක් නෙවෙයි. ඒ වුණාට අපිට වචන උදව් වෙන්නේ බලන්න වෙනවනේ මේ අවබෝධි හරිද බුද්ධ දේශනාවට එකඟද කියලා. නැත්නම් අපි වැරදි අවබෝධයක ඉඳගෙන මේක තේරුම් ගත්තා කියලා කියනවනේ. ඉතින් මේකේ මම හිතන්නේ අර සායන හන්සේ මතු කරන පැත්තක් කියලා මට හිතෙනවා. මේ අවබෝධය එනකොට ඒක මම දැනගත්ත දෙයක් වෙන්න බෑ කියන පැත්ත. දැන් අපිට ගොඩක් වෙලාවට අමතක වෙන්නේ ඔන්න ඕක. දැන් ප්‍රශ්න මතු කරනකොටම මේ මම තේරුම් ගත්තේ මෙහෙමයි කියන තැන ඒකේ එළ අපි හිතලා කරන එකක් නෙමෙයි. ඒ වුණාට ඒක තියෙනවා. ඒ ගතියක් ඒ දෙනවා නම් තමයි ඇත්තටම මේ හරියටම දහම අවබෝධ වුණා කියලා කියන්න පුළුවන්. ඒක අපි දැන් අර වචන වලට ගන්න හරි අමාරුයි. ඒක තමයි මේ ගැටලුව තියෙන්නේ. මොකක් හරි කියපු තවම මේ මට වැටුනේ මෙහෙමයි කියලා නේ අපි එන්නේ. ඉතින් ඒ ගැටියක් ඇත්තම අවබෝධෙදී ඒ දෙන්න බෑ. එනිසා තමයි මේක තේරුම් ගැනීම අපහසුම තැන තියෙන්නේ. අද අපි පුරුදු වෙලාම තියෙන්නේ මොකක් හරි භාවනාවක් කරලා මට අවබෝධ වුණා කියන කෙනක යන. එහෙම අදහසක් පාස්ෙන්නේ නැති ධර්මස්තාවයක් නේද? يعني මේදී අම දැක්කා කියන කතාවත් එහෙමද අදාළ නැහැ. ඒ රයි මම දකින්නේ අපේ අටිච්ච සම්පන්න බව කියන තැන. අටිච්ච සම්පන්න බව කියන තැනදී ඉනස්මෙන් සති ඉදං හොති, අස්සෝපාදායි ඉදං උපච්චයති, ඉනස්මෙන් අසති ඉදං හොති, ඉනස්ස නිරුද්ධා ඉදං නිරුද්ධති. ඒක විශේෂයෙන් මහලැති කච්චාන ගොත්ත සූත්‍රයේදී ලෝක සමුදයන් කෝකච්ඡාය ආභූතං අම්මේ පඤ්ඤාය පස්සතෝ යාලෝකේ නස්තිකා සා නහෝති කියන ධර්මතාවය. ලෝක සමුදයන් කෝකච්ඡාය ලෝකයේ සමුදය ලෝකයේ කියනකොට අපිට ඔය ලෝකයට අහු වෙන ඕන එකක් රූප වෙන්න පුළුවන්, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඔය පහට අදාළ නොවන ලෝකයක් නැහැ. ලෝකය කියන්නේ සම්මුදේය. ඒක දැක්කොත් කියනකොට තව වචන ටිකක් එන අපස්සතෝ කියන්නේ කලින් ඒක තමයි යථාභූත ස්වභාවය. කියන්නේ පවතින ඇත්ත. අපි උද්ගතින ඇත්ත නෙමෙයි පවතින ඇත්තක් තියෙනවා නම් යථාභූත ස්වභාවය. අන්න ඒක සම්‍යක් ප්‍රඥාවෙන් දැක්කොත් නිකම්ම ප්‍රඥාවෙන් නෙවෙයි. අපිට ගොඩක් වෙලාවට අපේ ප්‍රඥාවටයි අහු වෙන්නේ. මොකද සම්‍යක් ප්‍රඥා සම්‍යක් ප්‍රඥාය පස්සසෝ එහෙම දැක්කොත් ඒ සිද්ධ වෙන තැනින් අපිට හොයන්න පුළුවන් මේක දැක්කද කියන එක. සම්‍යක් ප්‍රඥාය පස්සසෝ කියලා නිකන් එහෙම දැක්කොත් සිද්ධ වෙන කරුණ විස්තර කරනවානේ ඵලය. ඒක තමයි මොකද්ද? යා ලෝකේ නැති. ඒ ඔය කියපු ලෝකේ නැත කියලා කිව්වනම් යා ලෝකේ නැතික. නැත කියලා අපිට කියන්න පුළුවන් වුණා නම් පාන හොති යන්නේ සිද්ධිය පිහිටන්නේ නැහැ. එතනේ නැත කියන එකට අර්ථයක් නැහැ. පිහිටන්නේ පාන හොති ඒක පිහිටන්නේ. එතෙ මේ Nirodha Sammapajñāyen දැක්කන අක්ටි කියන කතාවක් තිබුණා නම් තානහොත් ඒක පිටින්නේ නැහැ. පිටින්නේ කියන්නේ මේ දෙකම අර්ථ නැති වෙනවා. තමයි අර්ථයක් නැති වෙන පිටින නොපිහිත නහොත් එන මත්තමක් වෙන්න ඕන අවබෝධි. ඒ අවබෝධය ඉන්නේ කාටද? අර විදිහට යථාභූත ස්වභාවයේ සම්ප්‍රඥාය දැක්මට. එතකොට ආයේ කවුද ඔය සම්ප්‍රඥායෙන් දැක්කේ කියන ප්‍රශ්නේ මතුවෙනවා නම් ආපහු එතන අර ඒ නහෝති කියන මත්තම නෙවෙයි දැකලා තියෙන්නේ. නහෝති. නහෝති කියන්නේ පිහිටලා නැහැ. පිහිටලා නැහැ කියන්නේ ඉපදිලා නැහැ. දැනෝ. වචනේ දාන්නේ නිරෝධ කියන එක. නහෝති කියන එක ඉත. හරි වැදගත්. ඒ මතය ඇති වෙන්න විදිහ නැති නැතනස වෙන මත ඇති වෙන්න විදිහක් නැහොත් අතට දැන් අරමුණක් ගත්තාම ඔකේ නැත නැත ගතියක් ඇති වෙන්න විදිහක් නැහැ. ඒ ඇති වෙනවා නම් අප ඉස්සෙල්ලා හපු මුලින්ම ඔබතුමිය මතු කළ අර දික්තිනේ ඥානක්වත් ඉති ඒ දෘෂ්ටි ඍජුවීමක් වෙලා නැහැ. තාමත් ඉන්නේ දෘෂ්ටියක. ඒක කතා කිරීමම තේරුමක් නැහැ. ඒ කියන්නේ කතා නොකර ඉන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. හැබැයි ඒවට කිසිම අර්ථයක් නැහැ. ඒ දෙන්නේ නැහොති. නැහොති වුණ දෙයක් මේ කතා කරන්නේ කියන අදහසක් වගේ ගතිය එනවා. ඒ මට්ටමේදී අනිත් පැත්ත බැලුවත් අර මම කියන එකක් කියදෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම දැකන්නේ අර අවබෝධයෙන් නැත්නම් රහතන් වහන්සේට කිසිම වාදයක් නැහැ කියන මට්ටමක්. වාදයක් නැහැ. වාද කරන්න දෙයක්. අපි මේ වාද කරනවා කියන්නේම අවබෝධ විලා නැති මස්තම. ඉතින් මේක දැන් අපි අවබෝධ වෙන්න කලින් අවබෝධ වුණා කියලා හිතාගෙන ප්‍රශ්නත් නොකර හිටියොත් ඒක මොඩ සමාන. ධර්මය විමසන්නම ඕන, ප්‍රශ්න කරන්නම ඕන. ඒ තුලින් තමයි ඉතින් ටික පෙර වැරදි දෘෂ්ටි අයින් කරගන්න පුළුවන් වෙන්නේ. මම මේක තේරුම් ගත්තා ඒ හින්දා කතා කරන්නේ කියන මස්තමට ගිහිල්ලා හරියන්නේ නැහැ. අපාකල පංචයත හිතේ මං තාම දෘෂ්ටි වල ඉන්නවා කියන හිතුවත් ඒකත් ආයේ මම හදාගත්තු දෘෂ්ටියක්ම වෙනවා. ඒක දැනලා හරි පරිස්සමින් තේරුම් ගන්න වෙනවා. ඒක මේ තේරුම් ගැනීම වෙනකන් අපිට ප්‍රශ්න කරන්නත් බැහැ. මේ විදිහට තමයි ධර්ම හොයන්න වෙන්නේ කියලා මට හිතෙනවා. තෙරුවන් සරණයි.
රවි මහත්මයා ඇත්තටම ඔබතුමා ඉතාම හොඳට මේ චනක්කිතනේ කතා කරේ. මොකද ස්වාමීන් වහන්සේ මේ දවස්වල ගොඩක් මේ දැන් අද ප්‍රශ්නෙකට මේ අදත් ඒ වෙනම වගේ තමයි කතා කරේ. ඒ කියන්නේ දැන් අපි මොකක් කරත් අර මම කියන සක්කාය විද්‍ය කියන එක හොයාගන්න කියන එක තමයි ස්වාමීන් වහන්සේ මේ ඉස්මතු කරේ අද. එතකොට දැන් අපි මොන දේ කරත් දැන් සාමාන්‍ය ජීවිතේදී නම් මට හිතෙනවා අපි මේ කියන්නේ සතියෙන් හිටියොත් අපිට ඒක ඇත්තටම හිතලා බැලුවාම ඒකේ මම තමයි කරලා තියෙන්නේ කියන එක අහුවෙනවා. හැබැයි දැන් අපි හිතමු ස්වයං දෙයක් අපි හිතමු ආනාපාන සතිය වගේ කරන වෙලාවක මේ දැන් අපි හුස්මට දැන් හිත ඒක මේ හුස්ම ගැන මේ බලනකොට දැන් ඉහළ යන හුස්ම පහළ යන හුස්ම කියලා හිතුවොත් නම් එතන මම ඉන්නවා කියන එක මට අපිට තේරෙනවනේ. එහෙම නැතුව මේක දැනීමක් විතරක් කියන තැන ඉන් හිටියත් එතනත් සියුම්ව මම කියන එක එතනත් තියෙනවා කියලා මට හිතෙනවා. මේක ගැන පොඩ්ඩක් ඔබතුමාට මොකක් හරි කියන්න පුළුවන්ද? තිරුවන් සරණයි.
සර්වන් තරණයි. මේක අපි සාමාන්‍යයෙන් මූලිකව අහලා තියෙන නැත්නම් වඩන ආනාපාන සතිය අපි පටන් ගන්නේ හුස්මට අවධානය යොමු කරලා. ඒ යොමු කරාම හුස්මේ ගති ටික තේරුම් ගන්නවා. දිගට කොටද හයියෙන් යනවාද හිමින් යනවාද ඒ රළු සියුම් ගති තේරුම් ගන්නවා. මේ මූලිකව තේරුම් ගන්නේ හුස්ම ගැන. හුස්ම ගැන තේරුම් ගන්නකොට හුස්ම කියන මම ඉන්නවා. නැත්නම් හුස්ම ගැන තේරුම් ගත්ත මම ඉන්නවා. හොඳට මේ මම කියන එක අපිට එකපාරට විද්‍යමාන වෙන එක නෙවෙයි. හැබැයි මම ඉන්නවා කියලා දැනගන්න විදිහ තමයි දැනගස්සු දෙයක් තියෙනවා කියන එක. ඒ කියන්නේ මේ ලෝකෙ ගැන මොනවා හරි දැනගත්තනම් ඒ මත මම පිහිටනවා. ඒක අපිට දහම් කරුණු වලින් ගන්න තියෙන්නේ බාහ්‍ය ධාතුරියට හරි මාළුන් කෙපුත්ට හරි දේශනා කළේ එසේනම් මාළුන් කෙපුත්ට මෙසේ හිස්මේ. එනේ එසේනම් කියන්නේ අන්නෝක තේරුම් ගත්තනම් මාළුන් කෙපුත්ට මෙන්න මෙහෙම හිස්මේ. ඒවම සික්ති සබ්දා මෙන්න මෙහෙම හික්මෙන්න කියපු තැන තමයි දිත්තේ දිත්තමත් සම්භවිස්සති සුතේ සුතමත් සම්භවිස්සති මුතේ මුතමත් සම්භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත් සම්භවිස්සති කියලා ඒ හික්මෙන විදිහක් දේශනා කරනවා. මොකද ඒ හික්මෙන්න ඒ විදිහට හික්මෙන්න පුළුවන් වෙන්නේ එසේ නම කියන්නේ ඔන්නඔක තේරුම් ගත්තා නේද? ඒ සිද්ධිය දැක්කනම් එන්න විදිහ. ඒ දෙන්නේ අපි තේරුම් ගන්න ඕන ඒ දැක්ක කෙනක් ඉන්නවා හික්මන කෙනක් ඉන්නවා. ඒ තාම ඇතනේ. අවිද්‍යාව දුරු කළ මනස නෙවෙයි. ඒකත් ඊළඟට දැන් එහෙම හික්මුණොත් ප්‍රතිඵලය උන්වහන්සේ දේශනා කරනවා. එහෙම වුණොත් එහෙම හික්මුණොත් ඔබ එයින් නොපිහිටයි කියලා. මෙන්න මෙහෙම හිතනොත් ඔබ එයින් නොපිහිටයි. එනකන මම හිතන්නේ තේරුම් ගන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ එයින් නොපිහිටයි. ඒක අපි ඉන්නේ ගොඩක් වෙලාවට එයින් පිහිටනවා. ඔය එයින් කියන එකේ තමයි අපි ඔය ඒක වචන වලින් මෙච්චර වෙලා කතා කරලා අරමුණ කියන්න පුළුවන්. රූපය කියන්න පුළුවන්. නැත්තම් එවන් කියේ ලෝකය කියලා. නැත්තම් වේදනාව සංඥාව සංකාරය යොමුයි. ඔය තේරම එහෙ. ඒ කියන්නේ අපිට එහෙ. ඒතකොට අපි ඒකේ අනිත්‍ය දැක්කද කියලා අහනවා. ඒකේ මොනවා හරි ඒක හේතුඵල විදිහට දැක්කද? ඒකේ සමුදය දැක්කද? ඒකේ. ඒතකොට අපිට ඒක කියන ඒ කියන්නේ අරමුණ කියන දේ කල් අපි කතා කරනවා. අරමුණ එක්ක කතා කරන මට්ටමේදී අපි කොච්චර ඔය අරමුණේ අනිත්‍ය මන් දැක්ක ඕවානේ අරමුණ මේ හේතුඵල විදිහට දැක්ක සමුදේ දැක්ක මේ ඇතිකල්ලි මේ වී කියලා දැක්ක ඔය මොනවා කතා කළත් එයින් පිහිට එහිට බාහිර ඔබ එයින් නොවේ කියන එකට ඇවිල්ලා නැහැ. එනේ ඒ කියන ස්වභාවයක් මතයි. එතකොට ඒ හික්මීම සම්පූර්ණ වුණත් එහෙම එයින් කියන කතාව කියදෙන්නද? ඒ කියන එක යෙදුන් නැත්තම් කියන්නේ ඒක නූප දින. ඒක දුන් නැත්තම් එහෙම. ඒක දුන් නැත්තම් මොකද කියන්නේ? එතකොට එයින් නොපිහිට. මේ කරුණු අපිට මේ තේරුම් ගන්න බැහැ. අපිට හැම එකක්ම පිළිකන හින්දා ඒ නිසා තමයි මම අර බල්ලගේ ප්‍රමාව නිතරම ගන්නේ. ඒකෙන් අපිට මේක ගැන යම් කිසි අදහසක් ගන්න පුළුවන්. දැන් බල්ලා මොන සිද්ධිය කිව්වත් වතුරේ ඉන්න බල්ලෙක් උල්විසියාගෙන අර ඔය බල්ලා අනිත්‍යයි කියන තුන. ඔය බල්ලා තියනවා නේ තියනවා. ඔය බල්ලා හේතුකයෙන් හටගස්සී. එන්න මෙහෙම ඉඳත්තේ අවිද්‍යාව නිසායි ඔය බල්ලා හටගස්සී කිව්වා. තනස්තර බල්ලා ඉන්නවා. එයින් කතා කරන්න ඒ කියන්නේ වතුරේ බල්ලා ඉන්නවා. අවිද්‍යාවෙන් හටගත්තා කියලා කියන තැන හටගත්තු ස්වභාවයේ තියෙනවා. ඒ හටගත්තු ස්වභාවය ගැන කතා කරනකොට එය කියන තැන තාම මම ඉන්නවා. අන්න අතනයි මේ මේ තේරුම් ගන්න මම හිතන්නේ අපහසුම තැන වෙලා තියෙන්නේ අපිට. එයින් එතකොට එයින් නොපිහිටයි කියනකොට ඒ කියන කතාව අදාළ නොවෙන්න ඕනේ ඉතිරිලා අතගෙන. අතගෙන හතගත්තේ නැත්නම් දැන් එතකොට අන්න එයින් නොපිහිට. එයින් නොපිහිටන්නේ හිත නොවි එහෙමනම් එයින් නොපිහිටන්නේ එයින් නොවි එහිත් නොවි මෙහිත් නොවි ඔය දෙක අතර නොවි කියන කතාවට යන්න ඕන අර නොපිහිටන මට්ටම තුල නැත්නම් අපි මෙහෙම බලන්න යනවා ආ එතන මම පිහිටියේ නේ එතන මම පිහිටියේ ඔය දෙක අතරත් මම පිහිටියේ නේ ඒ මම පිහිටියේ නෑ කියලා කතා කරන්න යෑම තුදම අර නොපිහිටිය මම උපද්දේ. ඒක නත්තන්නේ. මම එහෙනම් මම පිහිටියේ නෑ කීම තුලම ඒ නොපිහිටිය මම උපද්දේ. සාමාන්‍ය අභිධර්ම එනවා අර නත්ති ප්‍රත්‍යයයි අවිජත ප්‍රත්‍යයයි කියලා දෙනවා. එතකොට අර අරමුණ නැහැ කියන්න ගිහිල්ලා ඒ අරමුණ නොපිහිටියා කියන්න ගිහිල්ලත් ඒ අරමුණට අහු වෙන සියුම් ගතියක් තියෙනවා. ඒක අපි අරමුණ පැත්තෙන් කිව්වහම අපිට ලේසියි. ඒක මම හිතන්නේ පාන්නත් එක නන්න හදන්නේ. ඔය බව දැනගත්තු මම ඉන්නා නේද කියලා. දැන් දැන් ඒක අපේ කියන්නේ මම කියන කරුණ දකින්න අමාරු හින්දා තමයි අපි හරි මට අරමුණු වන ස්වභාවය කියන සාක්කල් මම ඉන්නේ කියන තැන. ඒක මට අරමුණු උනේ මොනවද? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඒක යම් කිසි දෙයක් ගැන මේක කියනවද නැද්ද? කියුණා නැති වුණාද? මොනවා හරි කියන්න යනවයි කියන්නේම එන ඒ අපහු ඒ මම පිහිටලා කියන මත්තන් ඒ තැන්දි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙනම් අපි මේ මොකක්වත් කරන්න බෑනේ. මොකද්ද මොකද කියලා ඒක මේක තේරුම් ගන්න මේ ගැඹුරු අවස්ථාව ගැන කතා කළාට අපි ඉන්නේ එතන නෙවෙයි. ඒක මේ කර මොහොද වෙරළේ ඉඳන් ටිකෙන් ටික ගැඹුරට යනවා වගේ ඒ පැද පිළිවෙල ප්‍රතිපදාවක් තියෙනවා. ඒක තමයි මේ සතර සතිපස්ථානෙ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය එක එක සූත්‍රවල දෞණාභ බ්‍රාහ්මණ සූත්‍රය ගත්තොත් අර ආයතන පහ කවුද ඒකට පිළිසරණ? මානස. කවුද මානසට පිළිසරණ? සත්‍ය. කවුද සතියට පිළිසරණ? විමුක්තිය. කවුද විමුක්තියට පිළිසරණ? නිවන. ඒවයි නිකන් ප්‍රතිපදාවක් තියෙනවා. නැහැ ප්‍රඥාව වැඩෙන යම් කිසි පිළිවෙලක් තියෙනවා. ඉතින් අපිට හිතෙනවා අපි මෙච්චර වඩනවා තාම නැද්ද මෙතෙන්ට ආවේ කියන ගැටලුව එන්න පුළුවන්. ඒක ආවත් නැතත් කරන්න දෙයක් නැහැ. ඒක එහෙම තමයි. ඒ රහත් වෙනකන් එහෙම තමයි කියන තැනින් ඉඳන් තමයි ඉතින් හොයන්න වෙන්නේ. ඔක තියන අය උනාඹ බ්‍රාහ්මණ සූත්‍රය ඊළඟට චූල වේදල්ල සූත්‍රය ඒ වගේම කතාවක් තියෙනවානේ. අදුක්කමාස්ක වේදනාවට අනුසේම කද්ද අවිද්‍යාව. එතකොට ඒකේ ප්‍රතිභාගය ප්‍රතිභාගය මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව ප්‍රතිභාගය මොකද්ද? විද්‍යාව. විද්‍යාවේ ප්‍රතිමාගය මොකද්ද? විමුක්තිය. විමුක්තිය ප්‍රතිභාගය මොකද්ද? නිවන කියන ඒ දේශනා අපිට උදව් කරගන්න පුළුවන්. අද තෙරුවන් සරණයි.
මචන්නේ අපි මහත්මයා ඉතාම හොඳ විස්තර කිරීම. මම හිතන්නේ අර ස්වාමීන් වහන්සේ දැන් ගොඩක් වෙලාවට කියනවානේ අපි විඥාණයට අහු වෙනවා නම් ඒ කියන්නේ එතන මම ඉඳලා කියන එක. මම හිතන්නේ ඕක වගේ දෙයක් තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ. අපිට මේක තේරෙන්නේ නැහැ අර දැන් يعني ඊටාම සියුම්ව විඥාණයට අහු වෙනවා කියන එක අපිට හරිම අමාරු තේරුම් ගන්න නේද අපි මේ ඉන්න පැත්තේ. ඒකයි ඔබතුමා කියන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ අපිට අපි තාම මේ අවිද්‍යාව ඉඳගෙන නෙමෙයි කතා කරන්නේ. එතකොට ඒක තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ විඥාණයට මේ අහු වෙන කල, ඒ කියන්නේ ප්‍රඥාව නෙමෙයි එතන තියෙන්නේ, විඥාණයට අහු වෙලා කියන එක නේද? මම හිතන්නේ ඔබතුමා ඒක තමයි කියන්නේ කියලා මට හිතෙන්නේ. තෙරුවන් සරණයි රවි මහත්මයා.
ඔව් ඒ වගේ එකයි මේ ධර්මතාවයේ හරි සියුම් කියන්නේ. ඉතින් අපිට අර දහම එකම ගලප ගලපා බලන්න වෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි රවි මහත්මයා. දැන් මේ දවස්වල ස්වාමීන් වහන්සේ දේශනාවල වැඩිම කියන්නේ පංච උපාදාන ස්කන්ධය ක්‍රියාවක් කිසි විදිහට දකින්න කියලා. ඒ කියන්නේ කවුරු මේ පුද්ගලෙක් නැති ක්‍රියාවක් විදිහට දකින්න කියලා. ඉතින් ඒ වුණාට මම මෙච්චර දවස් ඉඳන් හිතේනම් එහෙම නෙමෙයි කියන්නේ. අනිත් පැත්ත දැන් ඒ වුණාට ඒකේ එතකොට ඒක දැන් බුදුරජාණන් වහන්සේ දීලා තියෙන උපමාව අනුව බලනකොට උපමාවල් කියන්නේ එන බුදුලක්, දිය බුදුලක්, ඊගාවට මිරිඟුව, ඒවා දෙයක් හැටියට නෙවෙයි උපමාවල් කියන්නේ. ඒව කියවල් හැකියට නෙමෙයි කියලායි මට තේරෙන්නේ. ඉතින් මට ඒක පොඩි ප්‍රශ්නයක් තේදෙක සංස්කෘත ගන්න කොහොමද කියලා. මුලවන්න පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි යතන මේ මම හිතන විදිහට රූපය පෙන පිළක් වේදනාව දිය බුබුලක් මේ ආදී වශයෙන් ගැමීමක් රවි මහත්මයා මඤ්ඤණාවද ඒ කියන්නේ අසුත්තවත් පුතත් ජන ස්වභාවයේද ඒක එහෙම නැතිනම් ශාවක ස්වභාවයේද කියන්නේ ආර්ය ශාවක ස්වභාවයේද ඒ අවස්ථාව ඒක බොහොම වැදගත් ප්‍රශ්නයක් මේ මහත් ඇහුවේ එතන මේ දිය බුබුලක් පෙන්න පිටක් සඤ්ඤාව නිරින්ගුව සංස්කාර කෙතේකන්දක අරූප වෙනවා වගේ දැන් ඔය ආපි වශයෙන් සංසාරක ය මට්ටමට එන්නේ පුතත්ඥ ස්වභාවයේද එය ඉක්මවා ගිය ස්වභාවයේ තුලද මම හිතන්නේ ඒකත් විඥානීය කරන මායාවක් වශයෙන් තමයි මම ඒක දකින්නේ.
ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න හොඳයි කියලා මට හිතෙනවා. ඔව්, ඒකම තමයි ඒක හොඳ ප්‍රශ්නයක් ඇත්තටම. මේ දැන් අපි දැන් විශේෂයෙන් අපි ධර්ම කරුණු ඉගෙන ගන්න යමු වෙනවානේ. මේවා මේවා කියලා ඉගෙන ගන්න යමු වෙනවා. ඊට පස්සේ මේ අනිත් පැත්තට ගියන ඔය මොකක් කිව්වත් ඕකත් ආයි මායාවක ඕතන තාම මම ඉන්නවා අරවා මේවා ඉතින් කියනවා. ඔතේ වැඩේ තියෙන්නේ දැන් මේ අපි මේ වචන වලින් ඉගෙන ගන්න හදන්නේ වචන වලින් තේරුම් ගන්න බැරි දෙයක් ගැන කියන එක මුලින්ම තේරුම් ගන්න. ඒ කියන්නේ මේකත් ඉතින් අර උපමාවකින්ම තමයි දැන් Taman හිතන්න තමන් අත්දකලා තියෙන දෙයක් අත් නොදකපු කෙනෙකුට කියා දෙන්න යනවා. අමාරිට සමාධියක් වෙන්න පුළුවන්, ධානයක් වෙන්න පුළුවන්, මොකක් හරි එක්ස්පීරියන්ස් එකක් දැන් තව කෙනෙකුට කියන්න යනවා. කියන්න ගියාම අපි ඉතින් අපිට පුළුවන් විදිහට මේක විස්තර කරනවා ඒක වචන වලින්. ඒ වචන හැම එකක්ම දැන් අහන කෙනා මොකක් හරි විදිහකට දන්න මට්ටමක්. ඉතින් එයා ඒ වචන වලින් මේක තේරුම් ගන්න උත්සාහ කරනවා. එතෙන් අපි අර සාමාන්‍යයෙන් ගන්න එක තමයි දැන් ලුණු කාලා නැති කෙනෙකුට ලුණු රහ මොන වගේද කියලා කියා දෙන්න කියලා අපිට කියනවා. ඒ අපිට කියන්න වෙන්නේ මේක තිත්ත නෙවෙයි, ඇඹුල් නෙවෙයි, පැණි රස නෙවෙයි, ඔහොමම කියනවා. ඒක මොන විදිහට කිව්වත් ලුණු රස මේකයි කියන එක කියන්න පුළුවන්ද? තේරෙනවා ඒක කියා ගන්න බෑ. ඒ වගේ සිද්ධියක් මේ නිවන කියන එක. එතකොට නිවන කියන එකේ ඔය කියන එකක්වත් නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. ඒ නැහැ කියන්න වෙන්නේ අපිට තියෙන දේවල්. ඒ කියන්නේ අපි දැනති ලෝකෙන් අපි දන්න දේවල් වලින් ඕකයි තන නැහැ. ඕකයි තන නැහැ. ඕකයි තන නැහැ. ඒ කියන්නේ ඔය මේ ලෝකේ අපි දන්න මොකක්වත් ඔතන නැහැ කියන මට්ටම මිසක් ඒ නැති ස්වභාවය විස්තර කරන්න ගියොත් විස්තර කරන්න බැහැ. මොකද මේ තියෙන දේවල් වලින් විස්තර කරන්න නැහැ. ඒ ඒ විදිහට තේරුම් ගන්න දැන් ඔය දැන් බුදුරජාණන් වහන්සේගෙන් රූපය මොන වගේද හුවක් මේ අද රූපේ ලක්ෂණ ටිකක් කියන්න පුළුවන්. රූපේ පේන ගොඩක් වගේ ඈ වේදනාව දිය බුබුලක් වගේ කොහොම ඒවට උපමා දෙනවා වගේ කියලා. ඒ උපමා මොනවද? සාමාන්‍ය ලෝකේ හා දන්න දේවල්. ඒකට ඒගොල්ලන්ට ඒකෙන් යම් කිසි අදහසක් මේගෙන ගන්න පුළුවන්. ඒකට මම අර හැමතිස්සෙම ගන්න ඒ වතුරේ ඉන්න බල්ලා වගේ කියලා. මොකද ඒ උපමාවෙන් අපිට යම් කිසි අදහසක් ගන්න පුළුවන්. ආ මෙන්න මේ වගේ දෙයක් වෙන්නේ නැති. හැබැයි තේරුම් ගන්න ඒ අපි අදහස ගන්න මේ මාර්ගය ගැන යම් කිසි මේ අදහසක් හෝඩුවාවක් ගන්න මිසක් මාර්ගයේ වදන තාක්කල් හරියටම දැනගත්තා වෙන්නේ නැහැ. එතකොට මේ ධර්ම කරුණ කොච්චර දැනගත්තත් ගහම දැක්කා වෙන්නේ නැහැ. ඒකත් එක හේතුවක් මං අර සමහර වචන අහනකොට ඉතින් මේ ඒක මං දන්නේ නැහැ. මං දන්නේ නැහැ කියන්නේ ඒක මේ අපි වචනයක් කරගෙන ඒක විස්තර කරන්න ගියන් අපි අර තව ලෝකෙට ඇවිත් අදහස් ගොඩක් ඕකට දා ගන්නවා. ඔයක එහෙම දාගෙන මේ වචන ටික පාඩම් කරගත්තහම මේ දකින්න ඕන දහම ආයෙත් වැහෙනවා අපේ දැනුම මත. ඔහොම සිද්ධියකුත් තියෙනවා. ඉතින් මේ උපමා එකක්වත් වැරදි කියන්න බැහැ. දැන් ලුණු රස පිටතනි වේ කිව්වොත් වැරදි කියන්න බැහැ. පැණි රස නෙමෙයි කිව්වොත් වැරදි කියන්න කාටවත් ඒක වැරදි කියන්න බැහැ. ඒකත් මේ නැත්තම් අපිට තව ප්‍රශ්නයක් එනවනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ බොරු කිව්වද කියලා? මේ රූපය පෙන ගොඩක් වගේ කිව්වා. ඒ වැරදිත් නැහැ. හැබැයි ඒකෙන් අපිට ඇත්තම ඇත්ත තේරුම් ගන්න බැහැ. යම් කිසි දලා දහසක් ගන්න පුළුවන් අපි ඔය හිතාගෙන ඉන්න එක ඕනම වගේ දෙයක් කියන එක. අපිට රූපයක් තියනා නම් ඒක පෙන ගොඩක් වගේ එකක්. වේදනාවක් තියෙනවා නේද? ඒක වුණයි දිය බුබුලක් වගේ එකක්. ඒකට ඒකේ ලක්ෂණ ටිකයි මේ උපමා කරන්න කියන එක තේරුම් ගන්න. ඒක අපිට උදව් වෙනවා අපි යන්න ඕන කොතැනටද මොන වගේ දෙයකටද. ඒ කියන්නේ අපි රූපය ගැන දැක්කනම් අඩු ගානේ අර උපමාවටවත් ගැලපෙන්න ඕනනේ. මෙන්න මේ මට්ටමේ අවබෝධයක්වත් ආවද? එහෙම ඇවිල්ලා නැත්තම් තාම නංග දැකලා නැහැනේ. කියන එක ගැන දලා දහසක් ගන්න අපිට අර දහමට ගලප බලන්න කියන්නේ. එතකොට මේ ඒකට ගලපන්න උදව් වෙන්න තමයි මේ වගේ උපමා ටික තියෙන්නේ. ඒ වයින් අපි උදව් කරගන්න ඕන. හැබැයි අපි උපමාව නැත්තම් ඒ වචනේ අල්ලගෙන ඔන්න දහම දැක්ක කියලා හිතන්න ගියොත් එහෙම එතන වරද්ද ගැනීමක් වෙනවා. අන්න ඒ වගේ අපිට තේරුම් ගන්න වෙනවා. කියන එක තේරුම් ගත්තත් දන්නේ නැහැ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මට එතනදී මෙවැනි අදහසක් කියන්න හිතුණා. අර ධම්මකුසල ස්වාමීන් වහන්සේට කලින් මහත්මයේ ප්‍රශ්නේ නැගුවේ මේ ගැන මේ ස්වාමීන් වහන්සේගේ මේ දස දේශනාවන් වල කියවෙන්නේ මේක ක්‍රියාවක් හැටියට රුප්පණය වේදනාව විඳීම හඳුනා ගැනීම වශයෙන් නමුත් එතුමාට රාකෂණගුරු මහත්මයාට හිතෙනවා මේ රූම් පෙනගුලියක් දිය බුබුලක් කියලා කිව්වම තියෙන දෙයක් එහෙම දෙයක් හැටියට පෙනෙනවා කියන අදහසක් වගේ මට හැඟුණේ. එතනදී මම හිතන්නේ ඒ බුදුරජාණන් වහන්සේ මේ පෙනගුලියක් දිය බුබුලක් කෙපෙල් අරටුවක් වගේ කියලා ඒවයි කිසිම හරයක් නැති අරසුන් බවක් කියන්න තමයි ඒ උපමාව දීලා තියෙන්නේ කියන කෙනේ. අපිට පෙනගුලියකින් ඇති ඵලයක් ප්‍රයෝජනයක් ගන්න බෑනේ. දිය බුබුලක හිස් බව හරයක් නැති හරසුන් බව. එතකොට අර පංච උපාදානස්කන්ධයේ ක්‍රියාවක් හැටියට සාගෙන යන තැනදී කියන්නේ ක්‍රියාවක් කරන කෙනෙක් වන්නේ ක්‍රියාවක් වුණා මේක මම කියන බව එක සිද්ධාන්තයක් නේ ඒක කෙනෙක් කරන දෙයක් නෙවෙයි ඒක සිදුවීමක් කියන අර්ථයෙන් තමයි එතකොට අර මමත්වය කියන එක හරසුන් වෙන බවක් හොයාගෙන යන ක්‍රමයක් තමයි පටිච්චසමුප්පාදේ හරහා තියෙන්නේ කියන අදහසක් තමයි මට තියෙන්නේ මම වැරදිද නැහැ කාට හරි අදහසක් දෙන්න පුළුවන් පෙරවන් සරණයි
දරුවා සරණයි තමයි අපේ අර මහත්මිය කිව්වේ අදහස තුලේ කියන අර පෙනත් පිටක් දියපුලක් මේ ආදි වශයෙන් එක අර්ථයක් නැති දෙයක් නෙවෙයි ඒක අර්ථ විශාල අර්ථයක් තියෙන දෙයක් විතරක් එතන තමයි කියන රවි මහත්තයා පැහැදිලි කරා කියලා ඒක ඒ කියන්නේ පෙනපුලක් දියපුලක් පෙන පිටක් දියපුලක් මේ මෙලිඟුවක් ඒ ආදි වශයෙන් බුදු පියාණන් වහන්සේ මෙතනදී දේශනාකට වදාලේ ඒක අර්ථයක් ගැඹුරු අර්ථයක් ගන්න තියෙන දෙයක් අර එතෙන්ට අපේ රවි මහත්තයන්තරම කියන අය සුණකයාගේ උපමාව ලං කරගත්තම තමයි වඩාත් පැහැදිලි වෙනවා ඒක මට හිතෙන රවි මහත්තයා මොන පැහැදිලි කිරීමක් කරයි ඒ වගේම රවි මහත්තයා උත්තරන්ටි අර දැන් අපි වේදනාව ගත්තොත් සුඛ වේදනාව දුක්ඛ වේදනාව දුක අදුක්කම වේදනාව කියලා වේදනාව තුනක් වශයෙන් හද සඳහන් වෙනවානේ එතකොට මේ වේදනාවේ ඵලයේදී සුඛ වේදනාව දුක්ඛ වේදනාව දුක අදුක්කම වේදනාව කියන්නේ අන්න ඒ ඵලයට නොයන ස්වභාවය තුල නේද මේ වේදනාව දියබුබුලක් කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළන්නේ කියලා නිකන් මට එහෙම අදහසක් එනවා පොඩ්ඩක් ඒ ගැන සිතා කතා කරනවා
එවන් සරණයි ඒ වේදනාව දියබුබුලක් කියනකොට ඒ වේදනාවක් යම් කෙනෙකුට තියෙනවා නම් ඔන්න ඔය වේදනාව මේ වගේ කියලා අදහසක් ගන්න ඒ ලෝකෙට අයිති උපමා ටිකක් දෙනවා ලෝකෙට අයිති කියන්නේ එයා දන්න දෙයක්මනේ උපමා කරන්නේ අපි නොදන්න දෙයක් උපමා කළොත් අපිට තේරෙන්නේ නැහැ ඒක දියබුබුලක් වගේ එකක් ඒක දන්න කෙනාට යම් කිසි අදහසක් ගන්න පුළුවන් ඕ ඉන්ද වේදනාව සුඛ වෙන්න පුළුවන් දුක් වෙන්න පුළුවන් දුක්කම සුඛ වෙන්න පුළුවන් ඒක මේ වගේ එහෙම නැත්නම් අපිට හම්බ වුණ රූපයක් රූපයක් කියලා හම්බ වුණාට ඕක මෙන්න මේ වගේ දෙයක් වෙන ගොඩක් වගේ දෙයක් කියලා ඒ උපමා වලින් මතක තියාගන්න මේ ලෝකෙට අයිති අදහසක් විතරයි ගන්න පුළුවන් ඒක තව විදිහට කිව්වොත් අපේ ආයතන ගෝචර මට්ටමක අදහසක් ඒක එහෙම කිව්වොත් මම හිතන්නේ තේරෙනවා ඒ කියන්නේ ලෝකෙට අයිති සාම මේ කාර්ය දර්ශනයේ නිවි අපට හම්බ වුණ රූපය මෙන්න මේ වගේ දෙයක් අපට හම්බ වුණ වේදනාව මෙන්න මේ වගේ දෙයක් කියලා අර ඉති රූපම් මට්ටම තව විදිහට කිව්වොත් රූපය මෙන්න මේ වගේ කියන මට්ටම තාම ඒක යථාභූත ස්වභාවයේ නෙවෙයි එතකොට ඒ වගේම දැන් අපි අර මහත්මිය කියපු දැන් රූපය වෙන ගොඩක් කියලා රූපය ගැන කතා කරන එක ওই රූපයන් නෙමෙයි ක්‍රියාවක් තියෙන්නේ කියලා අපි තව පැත්තකින් පෙන්වන්න පුළුවන්. හැබැයි ඔතන තේරුම් ගන්න ඕනේ දැන් අපි ක්‍රියාවක් කියලාත් අදහසක් දා ගන්නවා. රූපයන් නෙමෙයි කෙනෙක් නෙමෙයි ක්‍රියාවක්. ඒ ආයේ ඔකේ ගැටලුවක් වෙනවා ක්‍රියාව කියන්නේ මොකක්ද? ඒ අපි එක එක ඒවට හිත තිය තියා තමයි මේකෙන් නිදෙන්න බලන්නේ. ඔතන තේරුම් ගන්න ඕනේ ක්‍රියාව කියන එක පිළිතන තාක් කල් ආයේ මම ඉන්නවා ඉතින් ඊළඟට ඔය ක්‍රියාව තේරුම් ගන්නත් තව තව උපමා හරි දහම් කරුණු හරි ඕන වෙයි. ඉතින් මේ නිරෝධය සාක්ෂාත් වෙනකන් නිරෝධය කියන්නේ මොකද්ද? ඉපදිලා නැහැ, හටගෙන නැහැ. ඉතින් හටගෙන නැති එකකට කොහොමද උපමා දෙන්නේ? අපේ හටගත්තු දෙයකට උපමාවක් දෙනවා මිසක් හට නොගත්තු දෙයකට උපමාවක් දෙන්න තමයි මොකද හතගෙන නහෝති කියන ධර්මතාවය. ඉතින් නහෝති. මේ නහෝති කියන එකක් අපි විස්තර කරන්න යනවා එක එක හෝති කියන දේවල් වලින්. එතකොට මේක හරියට ඔය අද්දැක්කරන් ඔය කොයි උපමායෙන් විස්තර කළත් මේ නියම අදහස නම් දෙන්න බැහැ. හරියට දැන් ලුණු කාලා නැති කෙනාට ලුණු මේකයි කියන එක කවදාවත් ඒක කියා දෙන්න බැරි එකක්. අපි කියා දෙන්න උත්සාහ කරනවා දැන් එයා දන්න එයා කිව්වත් ලුණු රහ මෙන්න මේ වගේ කියලා. එයාට හිතුනොත් ඒකේ අඩුව පෙන්වන්න අපිට ඒකෙන් කියන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ওই ලුණු ගහ කියන එක මේ පැණි ගහ වගේ දෙයක්ද කියලා එයාට හිතන්න පුළුවන්. එතකොට අපිට කියන්න යනවා නැහැ නෑ ඕ පැණි රස නිවි. නැත්නම් ඇඹුල් රස වගේ එකක්. ඇඹුල් රසට කිත්තු යන්නේ නේද ওই කියන්නේ. නෑ ඒකත් නිවේ. කියලා එහෙම කියන්න වෙනවා නිසා. මේක මේකයි කියන එක කියන්න බෑ. හැබැයි යා යම් කිසි වෙරදිමත් ඒක හිතියොත් ඔතනත් තව අඩුවක් තියෙනවා. මේ මේ තව ටිකක් බලන්න කියන එක තේරුම් ගන්න අරකට ගලපලා බලන්න පුළුවන්. එතකොට අපිට ඔය රූපය මේ පෙන ගොඩක් මට්ටමකට තේරුම් නැත්නම් අපි රූපය ගැන මොනවා කිව්වත් තව අඩුවක් තියෙනවානේ කියලා හොයන්න පුළුවන්. ඊළඟට ඔය රූපයන්නේ මේ ක්‍රියාවක් කියන එක අපි ක්‍රියාවකට අමතරව යම් කිසි දෙයක් වෙනවා නම් එහෙනම් තව ටිකක් ඒක ගැන හොයන්න පුළුවන්. අද ඒකෙන් කියන්නේ මේ ක්‍රියාව කියන එක ඇත්තම ඇත්ත කියලා. මේක අපේ අර ඉන්න වැරදි මතයකින් මෙදෙන්න දීපු යම් කිසි අදහසක් විතරයි කියනවා වගේ එකක්. ඉතින් අපිට ඒක බුදුරජාණන් වහන්සේ ගලපන්න කිව්වේ අන්තිමට මේ පටිච්ච සමුප්පන්න බව දකින්නකම් ධහම දැක්කේ නැහැ. ඉනස්මින් සති ඉදං හෝති, නස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවයට ගැලපෙන්න ඕන. ඊළඟට අර චතුරාර්ය සත්‍යයට ගැලපෙන්න ඕනේ. ඉතින් අපිට ඒ ගලපන්න මූලික කරුණු ටිකක් තියෙනවා. එතෙන්ට එනකන් අපි දන්නවා, ඇත්තටම නුවණ තියෙන කෙනාට බලන්න පුළුවන් ඔය දන්නවා කියලා හිතුවට තාම මේ සාමාන්‍ය මගනේ ඉන්නේ. එහෙම නැත්නම් ඌ කිව්වත් තාම මේ මම ඉන්නවනේ, ඕක දැනගත්තු මම ඉන්නවනේ. ඒක ඒවම අර ඉන්ඩිකේටර්ස් අපිට මේවා මැච් කර කර බලන්න පුළුවන්. මේ තවම නවදෝ දෙයක් තියෙනවනේ, තවම නවදෝ දෙයක් තියෙනවනේ කියලා සම්පතිකක් මේ ඒකයි අපි හැමතිස්සෙම කියන්නේ. මේ ප්‍රඥාව වැඩෙනවා කියන්නේ තාම දන්නේ නැහෙනේ, තාම දන්නේ නැහෙනේ කියලා ඒ තමන්ගේ මොඩකමම පේන්න ගන්නවා වගේ එකක්. අපි කොච්චර දන්නවා කියලා හිතුවත් තාම දන්නේ නැහෙනේ, තාම දන්නේ නැහෙනේ කියලා. ඉතින් ඔය කියනකොට පොඩ්ඩක් හිතරි දෙන්නත් පුළුවන්. මම මෙච්චර දැනගෙන, මම මෙච්චර භාවනා කරනවා, මම මෙච්චර අත්දකලා නෙමෙයි කියන්නේ. මම දන්නේ නැහැ කියන්නේ කොහොමද? සමහරවිට තෝ කියන එක නාද දැකලා නැහැ කියලා අපිට හිතෙනවා. එහෙම වෙන්නත් පුළුවන්. එහෙම වුණාද නැත්ද කියන එක නෙවෙයි. ඒ තමන්ගේ අතුව තාම මේ නිවනට නැත්නම් නිවන් මාර්ගයට තව මොනවාදෝ මේකේ තේරුම් ගන්න දෙයක් තියෙනවා කියලා දකින්න පුළුවන් නම් අන්න එතකොට අපි තාම දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේනේ දන්නේ. කියන පැත්ත පේනවා. ඒක අපි පර්වන් තරණයි පොඩි බාධා වීමක් වුණා මං හිතන්නේ කියන්න ඕන ටික කිව්වා කියලා ඒක පැහැදිලිද තේරුම්
ගන්න. විමත් නැහැ ඔබතුමී ඔබතුමාට මම කියන්න ඕන මගේ හිතේ හිතයමාරුවක් නැන්නේ මාත් නැහැ ඒක කියවි ඒසේ නම් මං අදහස් කරේ ක්‍රියාවක්ම කියන එක ඔබතුමා කිව් විදිහට එතනින් යහට යමක් හොයන්න ඕනේ අර ඉමස්මින් සති ඉදං හෝති කියන න්‍යායට අනුව මෙවැනි දෙයක් වෙනවා කියන එක අවිද්‍යාව දක්වාම සොය ආයුතුයි. එතන ක්‍රියාවක් කියන එක මේ නැවතුනොත් වැරදි. ඒක ඔබතුමා කිව්ව පැහැදිලි කිරීම සත්‍යක්. පෙරවන්සක් නෑ.
ආස්වාසය ප්‍රාස්වාසය කියන එක සාමාන්‍ය ප්‍රජානාතික දැන ගැනීමක් නේ. ඔතේදී හික්මීමක් කිව්වේ අනිත් හික්මීම කියන දැන පොඩ්ඩක් විග්‍රහය කරන්න. ඒ කියන්නේ හික්මීම කියන්නේ මේ ආස්වාස ප්‍රාස්වාසය දැන ගන්න සිටින්නේ. ඒ කියන්නේ ඉහළ යන පහළ යන ආස්වාස ප්‍රාස්වාසය ගැන අපි සිටීම තමයි දැනගන්නේ. මේක ඉහළ යනවා, පහළ යනවා, වේගයෙන් යනවා, කෙටියෙන් යනවා. ඔය ඔක්කොම දැනගැනීම. එතකොට ඔය දැනගැනීම තමයි හික්මීම කියන්නේ මෙතන කොහොමද කියන්නේ? කියන්නේ සත්‍ය පුද්ගලයෙක් නැති ස්වභාවයක් තුල දැනීම පමණක් කියන එකද?
ඒක මම වෙනසන්න වෙනවා මොකද්ද කියන එක. ඒක අපි ඒකේ අතක තියාගන්න අර මොහොදු වේරළේ ඉඳන් ගැඹුරට යනවා වගේ ටිකෙන් ටික තමයි ගැඹුරට යන්න තියෙන්නේ. හික්මීම මොකද්ද කියලා නිවනෙන් පටන් ගන්න අපිට හැකියාවක් නැහැ. අපි ඉන්න කෙලෙස් මට්ටම දුරු වෙන විදිහට පියවරෙන් පියවර කරන්න වෙනවා. මූලික පියවර තමයි හුස්ම තියනවා කියලා දැනගන්න එක. ඒකක් දැනගන්න බැයි නම් එතනින් එහාට කෙනෙකුට යන්න අපහසුයි. ඒ හුස්මට අවධානය යොමු කරන මට්ටමට ඉස්සෙල්ලා එන්න ඕන. ඒ අතරේ ඔක දැනගන්නවත් සිහිය පිහිටන්න දෙන්නේ හිත දුවනවා නම් එයා ඒ හුස්මට අවධානය තියා සිහිය පිහිටන්න පුරුදු වෙන්න ඕන. එහෙමත් ඊළඟට ඒකෙත් සිහිය පිහිටුවාම ඊළඟට දැන් හුස්මේ ලක්ෂණ ටික දැනගන්නවා. හුස්ම මේ වගේ මේ වගේ මේ වගේ. මුළු හුස්මම හොඳට තේරුම් ගන්නවා. මේ තේරුම් ගන්න මොන මට්ටමෙන්ද අපේ ආයතන වලට ගෝචර මට්ටම. නැතුව මේ යථාභූත ස්වභාවයක් දැකීම නෙවෙයි. ඊළඟට අපිට ඔක දහමත් එක්ක ගලපනකොට පේනවා දැන් හුස්ම කියලා රූපයක් පිහිටලා කයක් පිහිටලා. මේක බුද්ධ දේශනාවේම දේශනා කරන මේ ආස්වාස කය, ප්‍රාස්වාස කය, කයක්. ඒකට අපිට තව ටිකක් අපි නුවණින් බැලුවොත් කයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ මොකද්ද දේශනා කරන්නේ? කායේ කායනුපස්සී නිහෙත කායනුපස්සනාව. කායනුපස්සනාවේ අපි ගොඩාක් සාකච්ඡා කරලා තියෙනවා. ඒක පටන් ගන්න තියෙන්නේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් නිහෙත. සමුදය ධර්මයේ දකින්මින් ඉන්න කියන තැන. ඊළඟට ඕකේ සමුදයත් අපිට විස්තර කරනවා. ඒක බාහිරින් නෙමෙයි Taman සුයි. ඒක හුස්ම හැදුන හැටි ඔක්සිජන් ද කාබන් ඩයොක්සයිඩ් දරවා මේවා හොයන එක නෙවෙයි කරන්න ඕන. අපේ පැත්තෙන් අපි මේ හුස්ම පිහිටියේ කොහොමද කියලා ආයතන පැත්තෙන් හොයන්න පුළුවන්. එතකොට අපිට පේනවා කාය ආයතනයයි මන ආයතනයයි ක්‍රියාකාරීත්වය නිසායි හුස්ම කියලා දෙයක් දැනගත්තේ. ඊළඟට තව ටිකක් ඒ වචන මට්ටමින් ගියහම කාය ආයතනයට දෙන්න පුළුවන් දැනීමක් විතරයි. දැනීම කියන්නේ හුස්ම නෙමෙයි. දැනීම ගොඩක් එකතු කරලා හිතන්න ගිහිල්ලා තමයි ආඕක ඉහළ යනවා හරි පහළ යනවා හරි ආස්වාදේ ප්‍රස්වාදේ කියලා පණෝ ගන්න. ඒක කරන්නේ හිතෙන්. ඒක හිතෙන් හදපු හුස්ම නම් ඔය දැනගත්තේ ඒක එළියේ තියෙන එකක් වෙන්න බැහැනේ කියලා ඔන්න යම් කිසිමක් සමකට හුස්ම කියන එකේ සමුදය දකිනවා. ඒ කියන්නේ භෞතික එකක් නෙමෙයි මේක මනසේ හදපු එකක්. ඒත් අපි තාම කාය ආයතනෙන් ඇයි මන ආයතනයටයි අහුවෙලා. ආයතනෙන් දැනුණා මන ආයතනෙන් හිතුවා කියන තැනට අහු වෙලා දැනුණාට පස්සේ තමයි හිතුවේ කියන පැත්තෙන් කාලයටත් අහු වෙලා ලෝකෙට අහු වෙලා. එතකොට එතනින් එහාටත් පව තියෙනවා. ඊළඟට මේ ආයතනයක් තුල ආපහු ලෝකෙ හදලා නේද අජ්ජත් බහිද්ද බෙදලා නේද? කාය ආයතනෙ මත්තමෙත් අජ්ජත් බහිද්ද ස්වභාවයක් තියෙනවා. මන ආයතනෙ මත්තමෙත් අජ්ජත් බහිද්ද ස්වභාවයක් තියෙනවා. එතන අර මජ්ජේ සූත්‍රය කියන විදිහට අජ්ජත් ඒකාන්තයක් බහිද්දේ තවාන්තයක් විඥානේ මජ්ජේ කියන තැනින් ගලපලා බලන්න පුළුවන්. එතකොට ඒ අන්ත කියන ඒවා. ඒක අපි රූපයන්තෙන් පොඩ්ඩක් මිදුනට අමාරු විතර තාම නාමයන්ති ඉන්නවා. මේ එළිය රූපයන් නෙමේ හිතේ හදපු රූපයක් කියන මට්ටමේ ඉන්නවා. ඒ රූපෙත් තාම එක එක ලක්ෂණ පේන්න පුළුවන් අර කියපු සඳහන් කරපු ඒවා. ඒ වුණාට තාම මේක ඉවර නැහැ. හරි සංගත රූපය පිරිසිඳ දැක්කා වගේ නාමයක් පිරිසිඳ දකින්න තියෙනවා. මේ රූපයත් පටිච්ච සමුප්පන්නයි අවිද්‍යාපත්‍යෙන් කියලා දැක්කා වගේ නාමයක් පටිච්ච සමුප්පන්නයි අවිද්‍යාපත්‍යෙන් කියලා දකින්න තියෙනවා. ඒ එහෙම යනකොට එතකොට මේ ආයතනය කියන්නේ රජ්‍යත්ව බහිද්ද කියන ටික අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. අවිද්‍යාව නැත්නම් ඔහොම ඉන්නත් බැහැනේ කියන ධර්මතාවයක් තියෙනවා. ඉමක්ෂෙන් අසති ඉදන් නහෝති. ඊළඟට මේ දැනගත්තු එක මතක තියාගන්න දැන් අර දැකීම දැකීම පමණයි දැනීම දැනීම පමණයි කියන්නේ ඒකත් ඇත්තපත් වෙන්නේ හික්මෙන්න කියපු මට්ටම. එහෙනම් බාහිය මෙහෙම හික්මෙන්න. එහෙනම් මාළුම් කෙටුත්ත මෙහෙම හික්මෙන්න. ඒ කියන්නේ ඒ මට්ටමත් තේරුම් ගන්න පුළුවන් කෙනාටත් ආයෙ හික්මෙන්න ස්වභාවයක් තියෙනවා. එතකොට අපි ඔය හික්මෙන්න කියපු මට්ටම අල්ලගෙන කතා කරන්නේ ඉතින් බොහෝ වෙලාවට අපි අපේ ප්‍රඥාව ඒ මට්ටමට දිනුන වෙලා නැහැ. ඒ මට්ටමට දියුණුවනක් තවත් එක ඉවර නෑ, තවත් හික්මෙන්න තියෙනවා. ඒ මට්ටමේදී එහෙම හික්මුණොත් වෙන එක තමයි එවිට බාහිය ඔබ එයින් නොපිහිටයි කියන මට්ටම. ඊළඟට මාළුම් කැපුත්තගේ අහපු ප්‍රශ්නවල ඔය චක්කු විඤ්ඤාය වූ රූපය මේ මොහොතේ අත්දකින්න බැයි නෝ. ඔය සෝත විඤ්ඤාය වූ සද්දේ මේ මොහොතේ අත්දකින්න බැයි නෝ කියන මට්ටම දැන් තේරුම් ගන්න. අපි සද්දේ කියලා අත්දැකකට මේ මොහොතේවත් ඒක අත්දකින්න බැහැ. අතීතය අත්දැකලත් නැහැ, අනාගතය අත්දකින්න ලැබෙන්නේ නැහැ. කවදාවත් අත්දකී කියලා හිතන්නවත් බැරි ශබ්ද රූපයක් උයි. එහෙම දෙයකට නේද මේ සම්පත්‍යක් ආගිය ඇති කරගෙන තියෙන්නේ. ඒක ඕක තේරුම් ගන්න දැන් එතනින් එහාට ගිය ප්‍රඥාවක් ඕන නැහැ. ශබ්දය ගැන විමසීම තුළ ඒ බාහිරෙන් හොයලා හරියන්නේ නැහැ. ඒක ශබ්දයක් නේ, අවිද්‍යාවපත්තෙන් උපද්දපු දෙයක්. අවිද්‍යාව නැත්තම් උපදින්න බෑ. කියන අර ඒ සියුම් මට්ටමේ අජ්ජත් බහිද්ද දෙකක් අවිද්‍යාව ප්‍රත්‍යයෙන්මයි. අවිද්‍යාව නැත්නම් එනස්ෙන් අසති දන් අහෝති කියන මට්ටමක්. ඉතින් ඒ මට්ටම මේ ලෝකෙටයි කිසිම දෙයකින් කතා කරන්න බැහැ කියන එක තේරුම් ගන්න ඕනේ. අපි කතා කරන්න හදන්නේ ලෝකෙටයි දේවල් වලින්. ඉතින් ඒවයින් විස්තර කරන්න බැහැ. නිරෝධය කියන එක, නිරෝධය කියන එක තේරුම් ගන්න නෝ මේ යෙදිලා නැති කල්හි හටගෙන නැහැ. හටනගත්ත දෙයක් ගැන ඕක මොන වගේද කියලා කතා කරන්න බෑ. ඒ වුණාට අපි ඉතින් කොහොම හරි කතා කරලා ඒක ගැන අදහසක් ගන්න උත්සාහයක් තියෙනවා. ඒකකට අපි එකකින් මෙදෙන්න තව එකක් තියා ගන්නවා. ඒකෙන් මෙදෙන්න තව එකක් තියා ගන්නවා. ඔහොමම යෑමක් තියෙන්නේ. ඒක තේරුම් ගන්න ඕන. ඒ තව එකකින් මේක විස්තර කළාට ඒක වැරද්දක් තියෙනවා. තව එකකින් ඒක විස්තර කළාට ඒකත් වැරද්දක් තියෙනවා. ඔය හැම එකම පටිච්චසමුප්පන්න අවිද්‍යාප්‍රත්‍යයෙන් කියලා මත්තමට ඒක අවිද්‍යාප්‍රත්‍යයෙන් නම් අර පහසුවට තේරුම් ගන්න තමයි අර වතුරේ හදපු බල්ලෙක්. වතුරේ හදපු බල්ලෙක්. කුස්ම කියන එකත් වතුරේ හදපු බල්ලෙක්. හිතුවා කියන එකත් වතුරේ හදපු බල්ලෙක්. දැනුණා කියන එකක් වතුරේ හදපු බල්ලෙක් වගේ මත්තමක්. ඒ තව විදිහකට වචන ටිකක් දාගත්තොත් එහෙම අපි කියන ඔය දැන් රූපේ කිව්වත් වතුරේ හදපු බල්ලෙක්, ක්‍රියාව කිව්වත් වතුරේ හදපු බල්ලෙක්, මම කිව්වත් වතුරේ හදපු බල්ලෙක්, එහෙම මොහොම ගිහිල්ලා ගිහිල්ලා වතුරේ බල්ලා හදුවා කියන මත්තමෙත් රැවටීමක් තියෙනවා. ඒකත් අපි මේ තව දෙයකට හිත තියන අපේ මුලාවෙන් මිදෙන්න ගැඹුරට යනකොට අන්තිමට නහෝති කියන ධර්මතාවයේ, නිරෝධයි කියන ධර්මතාවයේ තේරුම් ගන්න ගානට මේක තමන්ගේ ප්‍රඥාවට ගෝචර වෙන විදිහට මේක පෙන්නලා දෙන්න වෙනවා. කිසිම ලෝකෙට අයිති දෙයකින් මේක විස්තර කරන්න බැහැ. අපි විස්තර කරනවා නම් විස්තර කරන්නේ අපි ඉන්න මට්ටමේ තව මොකද්ද අඩුවක් තියෙනවනේ කියන්න වෙන වචනයක් දාලා පෙන්නනවා. ඔය කිව්වට ඔතනක් මොකද්ද අඩුවක් තියෙනවා. ඉතින් ඒක මන්ද තින්නේ ස්වාමීන් වහන්සේ පෙන්වන්න හදනවා. ඔය කිව්වට ඔතනක් මම ඉන්නවනි. ඉතින් එහෙම කිව්වට අපිට හරි අමාරුයි තේරුම් ගන්න. ඕක දැනගත්තු මමත් ඉන්නානි කියන එක. ඒ වුණාට එහෙම තමයි මේ ධර්මතාවය. මොනවා කරන්නේ නැද නේද? හොඳයි. පෙරවන් සරණ.
හොඳයි රවි මහත්මයා, මේ එහෙමනම් අද දිනත් ඔබතුමා මේ පොය දිනේ අපිට වෙනුවෙන් මේ කරන ලද ධර්ම සාකච්ඡාවෙන් ඔබතුමා ඉතා විශාල ධර්ම දානමය කුසලයක් සිද්ධ කරගත්තා. ඉතින් ඒ වගේම අපිත් මේ රැස් කරගත්ත සියලුම පින් ඔබතුමාටත්, ඔබතුමාගේ ගුරුවරයන්ටත්, දෙමව්පියන්ටත්, මළගිය ඥාතීන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබතුමා ප්‍රාර්ථනීය බෝධියකින් ඉතාම කෙටි කාලයකින් සුඛ ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා කියලා සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් රවි මහත්මයා ඔබතුමාට ගොඩක් පින්. තෙරුවන් සරණයි.
හොඳ අපි හැමෝම මම හිතන්නේ සාකච්ඡා වලින් බොහොම කුසල් සම්භාරයක් රැස් කරගත්තා අපි අනුමෝදන් කරමු ඉතින් මේ හැමෝටම අපි හැමෝටම අනුමෝදන් වෙන විශේෂයෙන් මේ සම්බන්ධීකරණ හේතුලානි මහත්මිය එතකොට අපි මේ නාලිකාව පවත්වාගෙන යන්න උදව් කරන ඒ මහත්මයන්ට ඒ වගේ මේ සහභාගී